ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
විශ්ව සාහිත්‍යයේ රසමන්තෙත්
ලෝක සාහිත්‍යයේ සුවිශේෂී කෘති සහ සාහිත්‍ය දරීන් පිළිබඳව වන රසාලිප්ත විමර්ශනය. අපි එහෙමනම් මේ මාසේ අවසාන අඟහරුවාදත් හමු වෙනවා විශ්ව සාහිත්‍යයේ රසවත් හරවත් තැන් පිළිබඳව සාකච්ඡාවක් යෙදෙන්න. අපි හැමදාම මේ විශේෂාංගයට මාතෘකා කරගන්නවා යම් කිසි වූ විශේෂිත කෘතියක්. විශේෂයෙන්ම සාහිත්‍ය රසයට කැමති ඔබගේ රසවින්දනය තවදුරටත් පුළුල් කිරීම උදෙසාත්, ඔබ කියවා ඇති කෘති පිළිබඳව ඔබ නොදුටු මානයකට ඔබව රැගෙන යාම උදෙසාත් මේ සිදුකරන සාහිත්‍යමය පිළිසඳර වඩාත් ප්‍රයෝජනවත් වේවි කියලා අපි විශ්වාස කරගෙන තමයි මේ මාසෙත් අවසාන අඟහරුවාද ඔබව හමුවන්නේ. අදත් අපි මාතෘකා කරගන්නේ ඔබ බොහෝ දෙනෙක් කියවා තියෙන කෘතියක්, ජනප්‍රිය කෘතියක්. Pride and Prejudice කියන කෘතිය ඔබ බොහෝ අවස්ථාවලදී කියවා ඇති කෘතියක් බවට අපි විශ්වාස කරනවා එහි ජනප්‍රියතාව සලකා බලමින්. සිංහලෙන් අපි අර්ථය ගත්තොතින් එහෙම අභිමානය සහ පූර්ව විනිශ්චය වගේ අර්ථයක් අපිට ගත හැකි. ජේන් ඔස්ටින් විසින් රචිත මේ Pride and Prejudice කියන මේ කෘතිය සිංහලයටත් පරිවර්තනය වෙලා තියෙනවා කෘති දෙකක් ලෙසින්. රාණි සේනාරත්න කතුවරිය විසින් පරිවර්තනය කරන ලද අභිමානය සහ අගතිය කියන කෘතියත්, ඒ වගේම සීතාකුළු තුඟ විසින් පරිවර්තිත ප්‍රේමයේ කරුමේ යන කෘතියත්. සුපුරුදු පරිදි අපිත් එක්ක සම්බන්ධ වෙනවා මෙල්බන් වාසී ලේඛිකා දිලින් ඊරියවල. ඇය විශ්ව සාහිත්‍යයේ පිළිබඳව සිදු කරන ලද හැදෑරීමත් සමගම ඒ පරිචියත් ලබා ගැනීමෙන් තමයි මේ සාකච්ඡාවට එකතු වෙන්නේ. දිලිනී, ආයුබෝවන්.
ආයුබෝවන් නිරුක්ෂි.
මුලින්ම අපි ජේන් ඔස්ටින් කතුවරිය පිළිබඳව කෙටි සඳහන් කිරීමක් කරලා ඉන්න ඔබේ දැනුවත් වීම උදෙසා. ජේන් ඔස්ටින්ගේ නිර්මාණ ලෝකයේ විසින් සම්භාව්‍ය කෘති ලෙස හඳුනාගන්නේ 20 සියවසේ. ජේන් ඔස්ටින් උපත ලබන්නේ 1775 දෙසැම්බර් 16 වෙනිදා. ජේන් ඔස්ටින් මේ ඔස්ටින් පවුලේ 7 දරුවා. මව්පියන් විදිහට ගත්තොත් ජෝර්ජ් සහ කැසෙන්ඩ්‍රා තමයි ඇගේ මව සහ පියා. පියා ඔවුන් ජීවත් වුණ නිවාසය අසල ඇංග්ලිකන් පල්ලියක ප්‍රධාන දේවගැතිවරයෙක් විදිහට කටයුතු කරපු පුද්ගලයෙක්. ජේන් යෝන් වියේ සිටම නවකතා, කෙටිකතා, ඒ වගේම කවි, නාට්‍ය පිටපත් ලියන්නට පුරුදු වෙලා හිටියා. නමුත් ඒවා ප්‍රකාශනයට ඇතරම් උනන්දුවක් දැක්වේ නැහැ. දැන් මේ කෘති පිළිබඳව කතා බහ කරද්දී අපි අද මාතෘකා කරගන්නා වූ Pride and Prejudice කෘතිය ප්‍රමුඛයලා සැලකිය හැකි. ඊට අමතරව Manfield Park, Sense and Sensibility, Love and Friendship, Lady Susan, Emma කියන ලෝක ප්‍රකට කෘතිත් අපේ මතකයට එනවා. ජීවිතයේ තෙවන දශකයේදී තමයි ඇයගේ කෘතීන් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කරන්නේ. නමුත් අපිට වාර්තා වන පරිදි ජේන් කිසිම දවසක තමන්ගේ මේ සත්‍ය නම භාවිත කළා නැහැ. අන්වර්ත නාමයක් තමයි කතුවරිය විදිහට ඇය භාවිත කළා තියෙන්නේ. පස්සේ කාලෙකදී ඇය අවුරුදු 40 වගේ පහු වෙනකොට නිරන්තරයෙන් අසනීපවලට ගොදුරු වෙන්න පටන් ගත්තා. 1817 ජූලි මාසේ 10 ඇය මිය යනවා. ඒ වෙනකොට ඇගේ වයස අවුරුදු 42 වගේ. ඉතාමත්ම කෙටි ජීවිත කාලයක් තමයි ඇය විඳලා තිබුණේ. නමුත් මේ වසර 42ක කාලය තුළදී ඇය ලෝක ප්‍රකට සම්මානයට පාත්‍ර වුණු කෘති විශාල සංඛ්‍යාවක් ලියලා තිබුණු කතුවරියක් බවට පත් වෙලා හිටියා. ඇය අසනීපලා හිටිය කාලයේදී ලියලා තිබුණු ද බ්‍රදර් කියන කෘතිය ඇගේ මරණයෙන් පසුව සැන්ඩිංෂන් නමින් ප්‍රකාශයට පත් වුණා. ඊට පස්සේ ජේන් විසින් ගොතපු ප්‍රබන්ධ විවිධ භාෂාවලට පරිවර්තනය වෙමින්, මේ කෘතිවලින් නව සිනමා කෘති නිර්මාණය වෙමින් තවමත් ඇගේ කෘති ලෝකේ ජනාදරයට පාත්‍ර වෙමින් තියෙනවා. අපි අද මාතෘකා කරගන්නා මේ Pride and Prejudice කියන මේ කෘතිය සිනමා පටයකටත් නැගිලා තියෙනවා බොහෝ වාරවලදී. එයත් ඇතැම් වෙලාවට ඔබ නරමා තියෙන කෘතියක් වෙන්නටත් පුළුවන්. දිලිනීත් එක්ක දැන් එහෙමනම් සාකච්ඡාව ආරම්භ කරමු. දිලිනී, මේ මුලින්ම ඇත්තටම මම දැනගන්න කැමති මේ ජේන් ඔස්ටින්ගේ කතන්දරවලට, ඇය මේ කෘතිවලට පාදක කරගත්ත වස්තු බීජවලට පසුබිමුණු පරිසරය කොහොමද ඒ කාලේදී?
දිනක්ෂි, ජේන් ඇගේ කෘතිවලට පසුබිම් කරගෙන තියෙන 18 සියවසේ මැදභාගයේ මධ්‍යම පාන්තික පවුල් පසුබිම් තමයි ප්‍රධාන වශයෙන්ම. ඒක තේරෙන්නේ ඇත්තටම 18 සියවසේ මැදභාගයේ කාන්තාවන් පරිවර්තනය වෙමින් ඉන්නවා අලුත් සමාජ ක්‍රමයකට. නමුත් 18 සියවසේ මුල් භාගය ගත්තොත් ඒ ජේන් ඔස්ටින්ගේ කතාවලට අනුව අපිට තේරෙනවා මේ කාන්තාවකගෙන් සමාජයේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ දරුවන් වැඩීම, ස්වාමියා ගැන බැලීම, ඒ වගේ දේවල් ටික. ඊළඟට විශේෂ දක්ෂතා හැටියට දැන් සමාජයේ සලකලා තියෙන්නේ එම්බ්‍රොයිඩරි, මැහුම් ගෙතුම්, පියානෝ වාදනය, ඔය වගේ දේවල් තමයි විශේෂ දක්ෂතා හැටියට දැකලා තියෙන්නේ. නමුත් ක්‍රමක්‍රමයෙන් කාන්තාවන් සමාජයේ පිරිමින් කරන වැඩවලට පරිවර්තනය වෙමින් හිටපු බව ජේන් ඔස්ටින්ගේ කතාවලින් අපිට තේරෙනවා. එම පරිවර්තනය ඇත්තටම සිදු වුණේ 18 වෙනි සියවසේ මැදභාගයේ ඉඳලා 19 වෙනි සියවසට යන කාලය ඇතුළත. මේ වගේ පරිසරයක තමයි ජේන් ඔස්ටින් හැදී වැඩෙන්නේ. තේම පරිසරයම තමයි ඇයගේ කතාවලට අරගෙන තියෙන්නේ. අනිත් කාරණාව තමයි ඇය ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න ඇගේ කතාවල කාන්තාවන් විවාහය තුළ හැසිරෙන ආකාරය. සමාජය විවාහක කාන්තාවකගෙන් බලාපොරොත්තු වන ඉතා සීමා සහිත දේවල් ප්‍රමාණයක් ගැන තමයි ජේන් ඔස්ටින් කතා කරන්නේ. නමුත් එසේ විය යුතු නෑ කියන තැන ඉඳලා තමයි ඇගේ ලියවිලි සියල්ලක්ම ලියන්නේ.
හොඳයි, දැන් අපි අද මාතෘකා කරගන්නා මේ ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස් කියන මේ කතාවේ ආඛ්‍යානය පිළිබඳව අපි ටිකක් අවධානය යොමු කරමු. වස්තු බීජය වෙලා තියෙන මේ කාරණා කොයි ආකාරයේ විසිතුරු කතාන්තරයක් විදිහට දිගහැරෙනවද කියන කාරණා පිළිබඳව අපි අවධානයට ලක් කරමු. මේ කෘතිය කියවලා තියෙන ඇයට නම් මතකයට එනවා ඇති මෙහි ප්‍රධාන චරිත ඩාසි, එලිසබෙත් කියන චරිත දෙක. ඔවුන්ගේ ප්‍රේමය, ඔවුන්ගේ උඩඟු බව, ප්‍රේමයේදී ඔවුන් භාවිත කරන යම් යම් උපක්‍රමශීලී ක්‍රම, ප්‍රේමයේ දිනා ගැනීම සහ ප්‍රේමයේ ප්‍රතික්ෂේප කිරීම, මේ හැම දෙයක්ම තියෙනවා ඒ කාලේ ජන සමාජයත් එක්ක. ඒවා එක්ක කෘතියකින් හෝ එසේත් නොමැති නම් සිනමා පටය නැරඹීමෙන් ඔබේ හිතේ යම් දල සටහනක් ඇඳිලා ඇති. එසේ නොමැති අයට මේ ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස් කියන කෘතිය කොයි වගේ කෘතියක්ද, එහි කතාංගය කුමක්ද කියන කාරණාව වටහා දීමත් අපේ යුතුකමක්. දිලි, මම ඔබට බාර කරනවා මේ කාර්යය.
ඔව්, ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස් තේමාව ගත්තහම ඇත්තටම සමාජයේ විවිධ අංශ නියෝජනය කරන තේමා කිහිපයක් තියෙනවා ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස් වල. මේ හැම දෙයක්ම පදනම් වෙලා තියෙන ආදරය, ප්‍රේමය මත. මෙතෙන්දි මේ කතාව ගෙතෙන්නේ 18 වෙනි සියවසේ මධ්‍යම පාන්තික පවුලක් වටා, බෙනට් ෆැමිලි, බෙනට් පවුල. මේ පවුලේ දියණියන් ඉන්නවා 5 දෙනෙක්. ඒ කාලේ ඇත්තටම අපේ ලංකාවේ පරවේණී ඉඩම් ක්‍රමය වගේ බ්‍රිතාන්‍යයේ තිබිලා තියෙනවා දියණියන් ඉන්න පවුලක පියාගේ උරුමය එකදු එක්ටවත් යන්නේ නැහැ. යන්නේ පළවෙනියටම විවාහ වෙන දියණියගේ සැමියා වෙත. ඉතින් මේ බෙනට් පවුලේ තියෙන ලොකුම ප්‍රශ්නේ, මවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද තමන්ගේ දියණියන් 5 දෙනා පොහොසත් පුද්ගලයින් 5 දෙනෙක්ට විවාහ කර දෙන්නේ කියලා. ඉතින් එතනින් තමයි ඇත්තටම හරිම ප්‍රහසනයක් වගේ තමයි කතාව පටන් ගන්නෙ. ඉතින් ඒ වගේ අපිට ඇත්තටම මේ තේමාවන් අපේ ලංකාවේ දැනටත් පවතින සමහර මේ වැඩවසම් පුරුදු කියලා කියන්න පුළුවන්, ඒවට අපිට මේ සමාන කරන්න පුළුවන්. ඉතින් ඒක එක තේමාවක්. ඊළඟට මේ ඒ කාලේ සිදුවෙමින් පැවතුන සංස්කෘතික, ආගමික, සමාජමය වෙනස්කම්, මේ හැම දෙයක් ගැනම ජේන් ඔස්ටින් සාකච්ඡා කරනවා. ඊළඟට ඇගේ තේමාවන් හරහා සාකච්ඡා කරන පුද්ගල හා දේශපාලන පරතරය කියන දේ මේ සියලු දේ මේ මුළු කතාව තුළම යනවා. අනිත් එක තමයි යා මේ ජේන් ඔස්ටින්ගේ ලිවීමේ ශෛලිය නිසා ඈ කරන විහිළු හැටියට අපිට ගන්න බෑ. ඒව ඇතුලේ තියෙන ගැඹුරු ධර්මතාවය අදටත් මනුෂ්‍ය හැඟීම් තුළ, මනුෂ්‍ය සමාජය තුළ අපිට දක්නට ලැබෙනවා.
ඔව්, දැන් මේ කතාවේ මේ ප්‍රමුඛ චරිත දෙකක් ඉන්නවනේ මං කලින් කිව්වාගේ ඩාසි සහ එලිසබෙත්. ඉතින් ඩාසි කියලා කියන්නේ ඉතාමත් මහංකාර, ධනවත්, තනිකර තරුණියෙක්. එලිසබෙත් කියලා කියන්නේ ගැහැණු දරුවන් 5ක් ඉන්න දුප්පත් පවුලක දෙවැනි දියණියක්. ඩාසි කියන මේ ධනවත් තරුණයා අහංකාර, ඒ වගේම කිසිවෙක් නොතකන, මිනිසුන්ගේ අප්‍රසාදයට පත්වුණු තරුණෙක් අහංකාරකම හින්දම. එලිසබෙත් ඉතාමත්ම රූමත්, නිර්හංකාර, බුද්ධිමත් තරුණියක්. උත්සවයකදී එලිසබෙත් සමග බාල නැටුමක් නැටීම ඩාසි ප්‍රතික්ෂේප කරනවා ඔහුගේ මේ ධනවත් බව සහ උඩඟු බව හින්ද. මොකද ඔහු එහිදී කියන්නේ මේ එලිසබෙත් ඔහු පෙළඹවීමට තරම් රූමත් නැහැයි කියලා. නමුත් මේ එලිසබෙත් මේක විහිළුවකට අරගන්නවා. අරගෙන සොයිරෙන් සමග ඇය සිනාසෙනවා. නමුත් ඇගේ අටහිත ඇයටම කතා කරනවා මේ ඇයට වුණු අවතක්සේරු, අවනම්බුව. ඒම තමයි පසුකාලීනව හේතු වන්නේ ඩාසිගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීමටත්. ඊට පස්සේ ඩාසි එලිසබෙත්ව දිනා ගැනීම ආරමුණින් ඔහුගේ අහංකාර ගති පැවතුම් වලින් මිදලා කාරුණික පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මේක ඉතාමත්ම සංක්ෂිප්ත කොටසක් කතාවේ. මේවා ඒ කාලේ ජන සමාජයත් එක්ක බැඳෙමින් හරිම ලස්සනට ඉදිරියට යනවා. දැන් දෙලිනි, මේ අපි දැන් මේ විශ්ව සාහිත්‍යයේ කතා බහ කරන මේ බොහෝ කෘතිවල තියෙන කතා, අපි බොහෝ වෙලාවට ගන්නේ බොහෝ දෙනෙක් කියවා තිබෙන ජනප්‍රිය කතා. අපි තාමත් මේ කතාවලට කැමතියි. මේවා යම් කිසි දෙයක් අපේ හදවත පැහැර අරන් තියෙනවා. ඔබ දකින්නේ මොකක්ද ඒ කොටස මේ ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස් වල?
ඇත්තටම අපි මේ කතාවට කැමති ඔය ඔබ කිව්ව කාරණාව එක කාරණාවක්. ඒ කියන්නේ දැන් ඩාසිගේ චරිතය ගත්තොත් ඉතා අහංකාර චරිතයක් හැටියට තමයි කෘතිය අපිට හඳුන්වා දෙන්නේ ඩාසිව. නමුත් ක්‍රමක්‍රමයෙන් එලිසබෙත් තේරුම් ගන්නවා ඩාසි ගැන ඈ දක්වපු තක්සේරුව වැරදි කියන එක. ඒ වගේම එලිසබෙත් ගැන ඩාසි දක්වපු තක්සේරුව වැරදි කියන එක ක්‍රමයෙන් කතාව තුළ අපිට ඒත්තු ගන්නවා. මෙම ලක්ෂණයත් ඇත්තටම ජේන් ඔස්ටින්ගේ ලිවීම තුළ තිබෙන ලක්ෂණයක්. ඒ කියන්නේ හැමතිස්සෙම අපි අහලා තියෙනවා මේ ඉංග්‍රීසි කියමනක් තියෙනවා, "Don't judge the book by its cover" කියලා. ඉතින් ඒකම තමයි ජේන් ඔස්ටින් එලිසබෙත්ගේ සහ ඩාසිගේ විතරක් නෙමෙයි, තව මිස්ටර් වික්කම් කියලා චරිතයක් තියෙනවා. තව එලිසබෙත්ගේ මවගේ චරිතය, එලිසබෙත්ගේ පියාගේ චරිතය, ඔය සියලු චරිත තුලින් පෙන්නන්නේ. ගොඩාක් වෙලාවට පොත තුල මතුපිටින් කියවෙන චරිතය නෙමෙයි ඇතුළතින් අපි දකින්නේ. ගොඩාක් වෙලාවට මේ ජේන් ඔස්ටින්ගේ කතාවල අපි ඒක දකිනවා. එක උදාහරණයක් කිව්වොත් මිස්ටර් වික්කම් කියලා චරිතයක් තියෙනවා. මිස්ටර් වික්කම් කියන්නේ මුළු ලෝකෙටම හොඳ කෙනෙක්. ඒ කියන්නේ හැමෝම ඔහු ගැන කතා කරන්නේ ඉතාමත් යහපත් දේවල්. නමුත් කතාවේ එක අවස්ථාවක ඔහු එලිසබෙත්ගේ නැගණිය කිටීව අපයෝජනයට ලක් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඉබඳු අර গুপ্ত චරිතයක් තමයි ලෝකෙට ඉතා හොඳ මිනිහෙක් වගේ පේන්නේ. ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස් කියන මාතෘකාව තුළම අපි දන්නවා මේ පූර්ව විනිශ්චය කියන තේරුම තියෙනවා. මේ පූර්ව විනිශ්චය වැරදි කියන එක තමයි ගොඩක් වෙලාවට ජේන් ඔස්ටින් ඇගේ කතාවන් තුළින් කියන්නේ. යන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එක හැමතිස්සෙම හරි නෑ කියන එක. ඊළඟට අපි මේ කතාවට කැමති තව හේතුවක් තමයි මෙහි තියෙන ප්‍රහසනය. මේ ප්‍රහසනය කියන එක ඇත්තටම මේක අපි මේ පොත මේක වෙස්ටර්න් ක්ලාසික් එකක්. මේකේ මේ අපි හිතන්නේ මේක කොමඩි එකක්. වෙස්ටර්න් ක්ලාසික්ස් වල මේ සාහි ඉංග්‍රීසි විශ්ව සාහිත්‍ය තුල තියෙනවා කොමඩි, ට්‍රැජඩි, සටයර් වගේ ප්‍රභේදයන් අපි ලියන පොත්වලට. නමුත් මේක කොමඩි ගණයට අයත් නොවන, සටයර් ගණයටත් අයත් නොවන විශ්ව සාහිත්‍ය ඉතාම ඉහළ තලයක තියෙන ඉතාමත්ම ලස්සන කෘතියක්. ජේන් ඔස්ටින් හසුරුවන භාෂාව හරිම මේ සමහර අවස්ථාවල කියන්න පුළුවන් හරි ෆනි ලැංග්වේජ් එකක් කියලා. මේ නමුත් ඒක තුල තියෙන මේ ගැඹුරු යථාර්ථය මිනිස්සුන්ට තේරෙන විදිහටයි ඇගේ දෙබස් හසුරුවන්නේ, ඇලියන දේ හසුරුවන්නේ. අනිත් එක තමයි ප්‍රේමය ගැන කතා කරන විදිහ ජේන් ඔස්ටින්. අපි ප්‍රේමය කිව්වම හිතන්නේ මිනිසෙක් සහ ගැහැණියක් අතර ඇතිවන ප්‍රේමය. නමුත් මෙතන මිනිසෙක් සහ ගැහැණියක් අතර ඇතිවන ප්‍රේමය මූලිකව යනවා එක තාලයක. නමුත් සැබෑ ප්‍රේම ජේන් ඔස්ටින්ගේ කෘතිය තුළ කතා කරන සැබෑ ප්‍රේමය තියෙන්නේ දෙමාපියන් දරුවන් අතර ප්‍රේමය, සහෝදරයන් සහෝදරියන් අතර තියෙන ප්‍රේමය ගැන. ඊළඟට අනිත් කාරණාව තමයි විශේෂයෙන් ජේන්ගේ කෘතීන් අද ලෝකයේ, අද සමාජය පිළිගන්නවා එදාටත් වඩා. මොකද කාන්තාවන් විවාහය තුළ සිය නිදහස සීමා කරගත යුතු නෑ කියන තැනට අද අපි ඒ සමාජය ඇවිල්ලා තියෙනවා. 18 සීවසේ මැදභාගය කියන්නේ ජේන් ඔස්ටින්ගේ කාලේ. ඒ කාලේ ජේන් ඔස්ටින් ඇය විවාහකට කොටුනේ නැහැ. නමුත් ඇගේ සහෝදර සහෝදරියන් විවාහ වුණා, ඇගේ මිතුරු මිතුරියන් විවාහ වුණා. ඇගේ මව තුළින් ඇය දැකපු කාන්තාවගේ කොටුවීම ඇ හාසිර දක් කරනවා. ඇ කියන්නේ කාන්තාවට මීට වඩා සමාජයට බලපෑමක් කරන්න පුළුවන්, මේ කාන්තාවට මීට වඩා සමාජයට යම් කිසි මෙහෙවරක් කරන්න පුළුවන්. ඉබ්බඳු අදහසක් තමයි ඇගේ කෘතිවල දෙන්නේ. හැබැයි මෙතෙන්දී අපිට දකින්න තියෙන විශේෂම ලක්ෂණයක් තමයි ජේන් ඔස්ටින්ගේ කෘතිවල කවදාවත් මිනිසෙක් සහ මිනිසෙක් අතර ඩයලොග් එකක් දෙබසක් ඇගේ පොත්වල නැහැ. හැමතිස්සෙම එක්කෝ පවුලක්, එහෙම නැත්තම් ගැහැණුන් දෙදෙනෙක්, එහෙම නැත්තම් ගැහැණුන් පිරිසක් සහ මිනිසුන් පිරිසක්, එහෙම නැත්තම් ගැහැණියක් සහ මිනිසෙක් අතර තියෙන දෙබසක් විතරයි ජේන්ගේ පොත්වල තියෙන දෙබස් අතරින් අපිට දකින්න ලැබෙන්නේ. එතෙන්දී අපිට හිතන්න එක දෙයක් තියෙනවා. ජේන්ට මිනිසුන් සහ මිනිසුන් අතර ඇතිවන කතාපහ පිළිබඳ කිසිම අවබෝධයක් තියෙන්නේ නැහැ කියන එක. ඒක ඇත්තටම ඒක ඇගේ පොත්වල මේ පොත් පිළිබඳව හදාරන අය දක්වන අදහසක්. ඒක ඇත්ත වෙන්න පුළුවන් එදා සමාජයට අනුව.
ඔව්, දැන් මේ අපේ මේ කතා සාරාංශයට ටිකක් පරිබාහිරව ගියොතින් බොහෝ වෙලාවට අපිට ඔය 17 වෙනි සියවස්වල හිටපු ලෝකපූජිත කතුවර කතුවරයන්ගේ ජීවිත කතා දිහා බැලුවාම බොහෝ වෙලාවට ඔවුන් පාදක කරගෙන තියෙන්නේ තමන්ගේම ජීවිත කතා වල යම් කිසි වූ පැතිකඩක්, තමන්ගේ විශිෂ්ට මේ වගේ ලෝකපූජිත කෘතිවලට අපිට දැනගන්නට ලැබෙනවා. දැන් ජේන් ඔස්ටිනුත් තමන්ගේම ජීවිතයේ යම් කිසි වූ කොටසක් තමයි මේ ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස් වලට ගොනු කරගෙන තියෙන්නේ කියලා. ඒ සම්බන්ධව ඉතිහාසගත තොරතුරු විමසීමේදී ඔබට හමු වෙන සාක්ෂි මොනවද දෙලිනි?
ඔව්, ඇත්තටම ජේන්ගේ ආදර කතාවක් තියෙනවා. ඇය එම ආදර කතාව තමයි මෙම ඇගේ ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස් කතාවට පාදක කරගෙන තියෙන්නේ. ජේන් කවදාවත් විවාහ වෙන්නේ නැහැ, මොකද පවුල් පරිසරවල සහවත්කම් වල තිබුණ පරතරය නිසා ඇය ප්‍රේම කරන ඇගේ ප්‍රේමවන්තයාගේ නැට වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඇය තනිව ජීවත් වෙනවා. මේ නමුත් ඇගේ පෙම්වතා විවාහ වෙනවා වෙනත් කෙනෙක් සමග, ඔහුට දියණියක් ලැබෙනවා. කාලයත් සමග දියණිය ජේන්ගේ පොත්වලට වශී වෙනවා, කෘතීන් වලට වශී වෙනවා. ඊට පස්සේ ඇයට ඕනේ වෙනවා ජේන්ගේ අත්සන ලබා ගන්න කෘතියකට. ඉතින් ඇගේ පියා පොළඹවනවාගෙන එතෙන්ට ඇව ගෙනියන්න කියලා. ඉතින් අකමැත්තෙන් වුණත් පියා ඇව ගෙනියනවා. ගෙනිච්චහම දියණිය ගිහිල්ලා ජේන්ට කතා කරලා ජේන්ගෙන් අත්සන අරගන්නවා. ඒ වෙලාවේ ජේන් අහනවා ඇගේ නම මොකද්ද කියලා. එතකොට දියණිය කියන්නේ මගේ නම ජේන් කියලා. ඉතින් පස්සේ ජේන් මුණ ගැහෙනවා ඇගේ ප්‍රේමතාවේදා ඒ හමුවේදී. ඒ මොහොත වෙනකල් ජේන් හිතන්නේ ඇගේ ප්‍රේමය අවසාන වුණා කියලා. මොකද ඒක පාර්ශ්වික ප්‍රේමයක් කියලා තමයි හිතාගෙන ඉන්නේ ඇගේ ප්‍රේමය ගැන. නමුත් ඇගේ ප්‍රේමතාගේ දියණියට ඔහු ජේන්ගේ නමේ දීම තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්නවා ඇගේ ප්‍රේමය මිය ගිහින් නැහැ කියන එක. ඒකත් චිත්‍රපටයකට නැගිලා තියෙනවා, බිකමින් ජේන් කියලා. ඒකත් පුළුවන් නම් අපේ පාඨකයෝ බලනවා නම් මම හරි කැමතියි. මොකද ප්‍රේමයක විකාශනය, ප්‍රේමයක දරා ගැනීම කියන එක බිකමින් ජේන් තුලින් බලා ගන්න පුළුවන්.
අපි විශ්වාස කරනවා අපි කතා බහ කරපු මේ විශ්ව සාහිත්‍යයේ කෘතිය ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩිස් තුලින් ඔබ දැනගෙන හිටියාට වඩා අතිරේක කරුණු දැනගන්නට ඇති. ඒ තුලින් ඔබගේ රසඥතාවේ ඒ තියෙන සීමාවන් පුළුල් වන්නට ඇති කියලා. එහෙමනම් අද සාකච්ඡාවට අපි මෙතනින් නිමාවක් තබනවා. අද සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වුණු මෙල්බන් වාසී ලේඛිකා දිලිනි ඊරියවලට අපගේ ස්තුතිය පිරිනමනවා. අපි ඔබට ආරාධනා කරනවා තවත් මාසකින් අනතුරුව අවසාන අඟහරුවාදා නැවත වතාවක් සම්බන්ධ වෙන්න කියලා. ආයිබෝවන් ඔබ සැමටම.
විශ්ව සාහිත්‍ය රසමන් පෙද්දිගේ සැරිසරන්නට තවත් මාසක අවසාන අඟහරුවාදා අපි යලි හමුවෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.